ගරු ඉන්දුනිල් තුෂාර අමරසේන මන්ත්‍රීතුමා විනාඩි 6ක් ඕඩර් ප්ලීස් ගරු කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීතුමිය මූලාසනයට පැමිණෙන්න ඇති.
බොහොම ස්තුතියි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමියනි, අමවැනි පාර්ලිමේන්තුවේ කරන මංගල කතාව තමයි මේ අවස්ථාව. මම සන්තෝෂයට පත් වෙනවා මාවෙන් එහා පැත්තේ තමුන් වහන්සේ ඔබතුමියම මූලාසනයේ ඉන්න එකත් මම හිතන්නේ විශේෂ අවස්ථාවක් මාවෙන් එහා මෙහා. ඉතින් විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා 9 වෙනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට නැවත වාරයක් පත් කරලා එවන්නට සහයෝගය දක්වපු මගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්න සියලුම හිතවත් මගේ සියලුම ආදරණීය ජනතාවට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ස්තුතිවන්ත වෙන ගමන් විනාඩි 6යි තියෙන්නේ. අපේ විමල් වීරවංශ මහතුමා බොහොම වේගෙන් සර කතාවක් මම හිතන්නේ කළා. එතුමාට ටිකක් මස් තියෙන මස් කට්ටක් හම්බෙලා තියෙනවා මේ අලුත් ආණ්ඩුවේ. ඒ නිසා පහුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම එතුමා ඒ නගපු හඬ ඒ කරපු උඩුබිරුලෑම් සියල්ලටම හරියන්න ලොකු සද්දයක් ආවා. කියන්නේ හොඳ මස් කට්ටක් තමයි හම්බෙලා තියෙන්නේ. හැබැයි එතුමාට පේන්නේ නැහැ එතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන ලොකු වර්ණනාවක් කළා. හැබැයි එතුමාට පේන්නේ නැහැ දැන් මේ වෙනකොට මේ වනාත විල්ලුවේ වන විනාශය, ආන විලුන්දාවේ ඒ තියෙන සංහාරය, අර කුරුණෑගල අර පුරාවස්තු සංහාරය කරන ආකාරය, ඒකට එතුමාට පේන්නේ නැහැ අර සිංහරාජයේ වන විනාශය, මේ මාතෘභූමිය රැකගන්න, මේ රට බේරාගන්න, මේ පරිසරය මේ සියල්ල ආරක්ෂා කරන්න ආපු එනවා අයයි කියලා පුරසාරම් දොඩලා ආපු අයගේ මේ මාස කීපයක වැඩ ටික ගැන එතුමාට පේන්නේ නැහැ. මම හිතන්නේ අර මස් කට්ටේ තියෙන සැරකමට තමයි මම කියන්න ඕනේ. ඉතින් ඒකම තමයි ව්‍යවස්ථාව ගැන කතා කරා. ඔය ව්‍යවස්ථාවට 19 වෙනි සංශෝධනයට බොහොම එක සිතින් අත උසපු තමයි ඔය කතා කරේ. එයා විතරක් නෙමෙයි ඔය සියලුම දෙනා. ඉතින් ඔව් එක්කෙනෙක් හැර. ඉතින් එක විශේෂයෙන් අපි මේ රටට ගෙන ආපු ප්‍රජාතන්ත්‍රවාද, ඒ සියලු කොමිෂන් සභා, ඒ ව්‍යවස්ථාදායක සභා ප්‍රසම්පාදන මොකද කොමිෂන් සභාව, එතකොට විගණන කොමිෂන් සභා, ඒ සියල්ල දැන් ආය ආපහු අහෝසි කරලා ජනතාවට නැවත වාරයක් කොකා පෙන්නලා තමන්ගේ බලය තර කරගන්න හදන ව්‍යවස්ථාව ගැනත් තමුන් වහන්සේ කතා කළා. අපි ඒ ගැනත් අපි විශේෂයෙන් කනගාට වෙනවා. ඒක මම විමල් ඊරවංශ මහත්තයාත් ඒ සම්භාව සඳහන් කළා. අර එතුමාගේ නීති දැනුම ගැනත් මම වචනයක් කතා කරන්න ඕනේ. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමියනි, පාර්ලිමේන්තුව කියලා කියන්නේ බොහොම ගෞරවනීය තැනක්. ඒක අපේ රට පාලනය කරන, අපේ රටේ නීති රීති හදන, මේ රටේ යුක්තිය මුදල් පිළිබඳව ප්‍රධාන තීන්දු තීරණ ගන්න නීති රීති හදන තැන. දැන් අපිට ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා පිළිබඳව අපිට කිසිම ගැටලුවක් නැහැ. මගේ මිත්‍රයා, මගේ ඉතාමත්ම හොඳ මිත්‍රයෙක්. මගේ ඔඩොක්කේ නිදාගෙන ඇවිල්ලා තියෙනවා ඩෙංගු හැදිලා චීනෙ ඉඳලා එනකම්. ඩෙංගු හැදිලා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා. හැබැයි මට කියන්න තියෙන්නේ මේක ප්‍රේමලාල් ජයසේකර යම් කිසි උසාවියකින් චෝදනා ලබලා, දඬුවමක් ලබලා, විශේෂයෙන් මරණීය දඬුවම් ලබලා, ඒ වගේ පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට ගෙන එනවා කියන කාරණය තුළ, ඒ තුළ අපි ලබා දෙන පූර්වාදර්ශය රටේ නීති හදන තැන ඒ චෝදනා ලබලා දඬුවම් ලබන කෙනෙක් සහ ඒ අයගෙන් සමන්විත වෙනවනම්
ගරු ප්‍රේමලාල් ජයසේකර
මහත්මයාට ගොයන් කනවනම් මොකක්ද ඒක තියෙන
සදාචාරාත්මක
භාවයේ මෙතනදී ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නේ.
අර මූලාසනාරුඩ මන්ත්‍රීතුමනේ, මට අපේ තුෂාර මන්ත්‍රීතුමා ඇත්තෙන්ම මගේ හිතවත්ම මන්ත්‍රීතුමනේ. මම විශේෂයෙන් මතක් කරන්න ඕනි මරණීය දඬනය නියම වුණේ අධිකරණය, ඒක මම පිළිගන්නවා. හැබැයි පැහැදිලිවම කියන්න ඕනි මේ මරණීය දඬනය නියම වුණාට මේව පරීක්ෂණය කළේ එයා අපිව අත්අඩංගුවට අරගෙන යහපාලන ආණ්ඩුව කියන ආණ්ඩුව බලයට පත්වීමත් සමග අපෙන් පිළිගන්න කුමන්ත්‍රණ කළා. මම හිතන නීතිය රමලා තමයි ඒ වෙලාවේ කටයුතු කරේ. ඒ කටයුතු කරපු ආකාරයට මගේ හෘද සාක්ෂිය මම දන්නවා නිර්දෝෂී පුද්ගලෙක් කියන එක. ඉතින් කවුරු මොනවා කළා කුමන්ත්‍රණ කළා අපිව හිරගවල් වල දැම්මට මම පෑදිරෝ දන්නව කවදා හරි දවසක මේක හෙලිවෙයි ඇත්ත තත්ත්වය මොකද්ද කියන එක. අන්න ඒ නිසා
මම හිතන්නේ ඔබට
විශේෂයෙන් මතක් කරන්නේ මහා අධිකරණ
ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා ඔබතුමාගේ කතා කරන පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි.
නෑ ඒක තමයි ගරු මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමා තමුන්නාංශේ සමාජයට තමුන්නාංශේ කියන කාරණේ සත්‍යයක් වෙන්න පුළුවන්. මම තමුන්නාංශට ඇඟිලි දික් කරන්නේ නෑ. ප්‍රේමරාජ ජයසේකර වෙන්න පුළුවන්, සාන්ත බණ්ඩාර වෙන්න පුළුවන්, තුෂාර ඉන්දුනිල් වෙන්න පුළුවන්, නලින් බණ්ඩාර වෙන්න පුළුවන්, අපි කවුරු හරි වෙන්න පුළුවන්. නමුත් මේක මේ රටේ උත්තරීතර තැනන. ඒ උත්තරීතර තැන ඉන්න මහජන නියෝජිතයන් 225 පස් දෙනා නියෝජනය වෙන්නේ අපි නම්. අපි ඒ වගේ පූර්වාදර්ශයක් සපයන්න මං හිතන්නේ ඒක කොයි තරම් දුරට කාලෝචිතද සදාචාර සම්පන්නද කියන
ඔබතුමායි කතා අවසන් කරන කාලය අවසන්. කාලය අවසන් ඔබතුමායි කාලය.
මට බාධා කිරීමක් ඇති වුණා. මට ඒ නිසා ඒකම මට විනාඩියක් දෙන්න ධර්මන්තුමනි. ඒක මම දැන් මේ බොහොම සාමකාමී රටක් නිර්මාණය කරන්න ආපු අවස්ථාව. දැන් ඊයේ රාත්‍රියේ ද අයිලන්ඩ් පත්‍රයේ සාකි ජබාර් කියන මාධ්‍යවේදියා ඊයේ අද එළි වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා. ඒක සැකසහිත මරණයක්. මේනකොට මම හිතන්නේ පොලිස් පරීක්ෂක සිද්ධ වෙමින් පවතිනවා. ඒක මේ පාර්ලිමේන්තුව ආසන්නේ මේ අධිආරක්ෂිත කලාපේ ඊයේ කැපුම් කොටුම් තුවාල සහිතව මළ සිරුරක් අද උදේ හම්බෙනවා. මේ අධිආරක්ෂිත කලාපේ මේ පාර්ලිමේන්තුවට ආසන්නේ. ඔව් මේ ඉතින් ඒ නිසා කරුණා කරලා දැන් මේ දැන් මේ 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 මිනි මරුන් මේවා සැබෑ විදියට සිද්ධ වුණාද? මේවට
මදුරු විත අනුවන්තුතුමා
තමුන්නාසේ මොකක් කරන්නේ
නැහැ. අද දින ඒක පොලි මගේ ප්‍රදේශයේ වෙච්ච දෙයක්. ඒක මේ සියදිව හානි කර ගැනීම මෙතන පාර්ලිමේන්තුව පැනලා වැරිලා තින්නේ. ඒක මේ කැපුම් කැටුම් එක්ක අධිආරක්ෂක කලාපේ ප්‍රශ්නයක් නෙමෙයි මන්තුතුමා. බොරු කියන්නේපා. ඔබතුමා බොරු කියන්නේ. මොකද පාර්ලිමේන්තුවේ බොරු කියන්නේ බා.
ඔව් ඊළඟට ගරු ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා.
ගරු මූලාසනරුඩ මන්ත්‍රීතුමියනි, දැන් මගේ වෙලාව
මේ ඔබතුමාගේ වෙලාව අවසන්. ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා, ගරු ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා.
මයික් එක මට දෙන්නේ.
ඔව් ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා,
මම මට කතාව අවසන් කරන්න දෙන්න. ඔබතුමිය මෙතනට අර තම ආගම නිසා මම මේ කියන්නේ. ඒ නිසා මම කියන්නේ මෙන්න මේම සැකසහිත මරණයන් දෙකක් සිද්ධ වෙලා තියෙනවා. තමුන්නාස මරණ පරීක්ෂකද මේ මරණය පිළිබඳව තීන්දුව සහ
මන්ත්‍රීතුමා
හදිසි මරණ පරීක්ෂකද? ඉතින් ඒ නිසා මම
ගරු ඩිලාන් පෙර මන්ත්‍රීතුමා ඔබතුමාගේ කතාව කරගෙන යන්න.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ගරු මූලාසන මන්ත්‍රීතුමියනි, මුලින්ම මේ වෙලාවේ මම සන්තෝෂ වෙනවා ඔබතුමිය මූලාසනෙ ඉන්න වෙලාවක නැවතවරක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ වර්තමාන පාර්ලිමේන්තුවේ පළවෙනි කතාව කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන් මේ වෙලාවේ මම බදුරු දිස්ත්‍රික්කයේ මගේ ආදරණීය ජනතාවටත්, ඒ වගේම මැතිවරණ කාලේ මියගිය මගේ පියාවට සිහිපත් කරන්න ඕනේ, එතුමා මගේ මව, මගේ බිරිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත්, බදුරු දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවටත් මම නැවත වතාවක් 27 වෙනි අවුරුද්ද පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න පාර්ලිමේන්තුවේ විවිධ බාධක දුෂ්කරතා කෙනෙහිලිකම් මැද්දේ පත්කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින්, මේ පාර්ලිමේන්තුවේ මම කතා කරන්න පෙර විපක්ෂයේ මන්ත්‍රීවරු අද කොච්චර බංකොලොත්ද කියනවනම් සියදිවි හාන කර ගැනීමකුත් ආණ්ඩු අකවුන්ට් එකට දාන්න තරම් බංකොලොත් ඒ මට්ටමට පත් වෙලා තියෙනවා. අද විරුද්ධ පක්ෂය, කියන්නේ විරුද්ධ පක්ෂයේ සියලු දෙනාටම අද කියන්න දෙයක් නැතුව පපු අමාරුවක් හැදිලා කවුරු හරි මරුණත් ඒක ආණ්ඩුවේ account එකට, සියදිවි හාන කරගත්තත් ඒක ආණ්ඩුවේ account එකට දාන තත්වයට බංකොලොත් වෙලා තිබෙනවා. ඒ නිසා මම මෙහෙම යන්න කිව්වොත් විරුද්ධ පක්ෂයේ සිද්ධ වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට පාර්ලිමේන්තුවට යන්න බැරි වුණා. එතුමාත් මේ දවස්වල සියදිවි හානි කරන හිතනවා දන්නේ නැහැ. අඩු ගානේ දැන් ඇවිල්ලා ඉන්න මන්ත්‍රීවරුවත් කරුණා කරලා බංකොලොත් කතා කියන්නේ නැතුව අද දිනේ තියෙන ප්‍රශ්නය පිළිබඳව සහ අද දිනේ යෝජනා කරන විවාදය සම්බන්ධ කතා කරද්දී වඩා හොඳටම කල්පනා කරනවා. ගරු මුලාසන මන්ත්‍රීතුමනි, මුතුමියනි, අද මේ වෙනකොට ගැසට් පත්‍ර මගින් විවිධ බදුසහන දීලා විවිධ බදු පනවල අපි අපි ඒවගෙන තමයි අද අද විවාද කරන්නේ. ඉතින් ඒ නිසා 20 වෙනි සංශෝධනය ගැන ඒ පත්‍රිකාව ආපු අපි ඒක එදාට කතා කරමු. දැන් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා ගැන දැන් දවස් 300 කතා කරමු. හැබැයි අපේ නීතියේ තියෙනවා නිර්වද්ද භාවයේ පූර්වාදර්ශය කියන එක. presumption innocence. යම් කිසි කෙනෙක් උසාවියට ගිහිලා වැරදි කරනවා පස්සේ වුණත් එතුමා එයා අපැලක් දැම්මොත් ඒ අපැල අවසාන වෙන තුරු ඒ පුද්ගලයා නීතිය දින නිවැරදිකාරයි. ඒක මේ අපේ ලංකාවේ නීතිය දින පූර්වාදර්ශයක්. ඉතින් ඒක දැන් මෙතුමා අපැලක් දාලා තියෙනවා. ඉතින් අපැල අවසාන වෙන තුරු එතුමා නීතිය ඉදිරියේ නිවැරදිකාරයි. ඉතින් නිවැරදිකාරයෙක්ට මේ සභාවේ දිරුම් දෙන්න අවස්ථාවේ බාධා කිරීම ඇත්තටම වරප්‍රසාද කඩ කිරීම. මේ ආණ්ඩුපක්ෂයේ අපි හොඳ වැඩි ඒ එතුමාට දිරුම් දෙන අවස්ථාවේ බාධා කිරීම එතුමාගේ වරප්‍රසාද කඩ කිරීමක්. ඒ ගැන පැමිණිල්ලක් කරොත් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට මේ සියලු දෙනාම වරප්‍රසාද කිරීම සම්බන්ධයෙන් ඒ පාර්ලිමේන්තුවේ ඒ කොමිෂන් එකට කැඳවන්න පුළුවන්. ඒ නිසා නීතිය ඉදිරියේ තියෙන presumption of innocence කියන එකවත් දන්නේ නැතුව ඒ දිගවත් දන්නේ නැතුව කතා කිරීමකට මම කනගාටු වෙනවා. පෞද්ගලිකව අපේ සහෝදර මන්ත්‍රීවරයෙක්ට මඩ ගහන්න. ගරු මුලාසුරන මන්ත්‍රීතුමියනි, බදුල දිස්ත්‍රික්කයේ අද ජනතාව මුහුණ පාලා තියෙන ගැටලු වලට වර්තමාන ආණ්ඩුව විශේෂයෙන්ම තමන්ගේ අවධානය යොමු කරලා කටයුතු කරන්න පටන් අරගෙන තිබෙනවා. මේ වෙනකොට මයිඅංගන ගිරාඳුර කෝට්ටේ කන්දකැඩි වගේ ප්‍රදේශවල තියෙන විශාලම ප්‍රශ්නය තමයි මේ අලි මිනිස් ගැටුම. ඒ නිසා ඒ අලි මිනිස් ගැටුම විසඳුමක් හොයන්න ඒ සම්බන්ධයෙන් වෙනම රාජ්‍ය අමාත්‍යංශ නිර්මාණය කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නට ජනාධිපතිතුමා කටයුතු කරන කෙනා අපිට තමයි ස්තුතිවන්ත වෙනවා. ඒ ගැටුම වගේම විශාල ගැටුමක් තියෙනවා බලාත්වල රිලව්, වඳුරෝ, මොනරු, ඉත්තෑවන් වගේ මෙන්න මේ සත්තුන්ගෙන් අපේ වැගවන්ට වෙන හානිය. දැන් මේ වෙනකොට අපි රිලව් ගැන වඳුරු ගැන නිශ්ශබ්දව ඉන්නවා. හැබැයි මේ වෙනකොට මත්තේකොඩ කොට්ටාව හොමගම ප්‍රදේශවලත් දැන් රිලව් ප්‍රශ්නේ ඇවිල්ලා තිබෙනවා. වැඩි ඈතක යන රිලව් පාර්ලිමේන්තුවත් එයි. ඒ නිසා මේ අර අලි මිනිස් ගැටුමට අපි උත්තරේ හොවා වගේම මේ රිලව්ගෙන්, මොනරුන්ගෙන්, ඉත්තෑවන්ගෙන් වගේ සත්තුන්ගෙන් මේ වගාවර වෙන හානියක් අපි ඉස්සෙල්ලා හොයන්ටම ඕනේ. මේක මේ අපි කාටත් තියෙන ප්‍රශ්නයක්. අපේ රට වගා කරන මිනිසුන්ගෙන් වගාවන්ගෙන් 60% සත්තු කනවා. ඒ නිසා ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න කටයුතු කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා. ඒ වගේම තමයි මේ වෙනකොට කුඩා තේවතු විවර අපේ ප්‍රදේශයේ ඒගොල්ලන්ගේ තේවල යම් මිලක් ලැබෙනවා. අපි ඒ මිල එහෙම පවත්වා ගන්න යන්න ඕනේ. අරතාපල් ගොවියරදී මේ ප්‍රශ්නේ විසඳුමක් හරියට ආණ්ඩුව නිවැරදිව කටයුතු කරලා අරතාපල් ගොවියරට යම් මිලක් ලැබෙනවා. හැබැයි ගම්මිරිස් ගොවියරදී වුණු තත්වය ගිය ආණ්ඩුව කාලේ ගම්මිරිස් වගාව බාර ඇමතිවරයා විසින්ම ප්‍රතිආමපන අපනායක අවස්ථා දුන්න නිසා ඒ මිල කඩාගෙන වැටුණා. ඒ නිසා ගම්මිරිස් ගොවියාගෙත් යම් සහතික මිලක්වත් දීලා ඒ ගම්මිරිස් ගොවියාගේ ඒ අස්වැන්න නිෂ්පාදනයට යම් තත්ත්වයක් ලබා දෙන්න ඕන කියලා මම කල්පනා කරනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමියනි, අපේ දිස්ත්‍රික්කයේ තුල මොරාන ජල ව්‍යාපෘති වාරි ව්‍යාපෘතිය පටන් ගත්ත අපේ ආණ්ඩුව කාලේ. හැබැයි ගිය අවුරුදු 5 තුල ඒ ව්‍යාපෘතියට හම්බුනේ කුඩම්මගේ සැලකිල්ල. ඒ නිසා ඒ මොරාන ජල ව්‍යාපෘතිය කටයුතු ඉක්මන් කරලා ඒ පළාතේ රිදී මාලිය අධසා මයංගන වගේ පළාත්වල ඉන්න ඒ ගොවි ජනතාවට අවශ්‍ය කරන ඒ ජල පහසුකම් ලබා දෙන්න කටයුතු කරන්නයි කියන මතක් කිරීමත් මේ වෙලාවේ
අනිවාර්යයෙන්ම විනාඩි දෙකක කාලයක් තියෙනවා.
විනාඩි දෙකක්. ඒ නිසා ගරු මූලාශ්‍රවණ මන්ත්‍රීතුමනි, ඊළඟට මේ රටේ අලුත් ව්‍යවස්ථාවක් මේ රටේ ජනතාව ඉල්ලුවා. ඒ අලුත් ව්‍යවස්ථා නිර්මාණය කරන්න අවශ්‍ය කරන පසුබිම දැන් මේ වෙනකොට ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යොදලා තිබෙනවා. ගරු රොමේෂ් සිල්වා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කොමිටුවක් හදලා ඉතින් ඒ නිසා ඒ අලුත් ව්‍යවස්ථාව නිර්මාණය කරනකොට ඒ අලුත් ව්‍යවස්ථාව ඇතුළට 19 හොඳේවා තියෙනවා නම් එහෙමයි, 17 හොඳේවා තියෙනවා නම් එහෙමයි, 18 හොඳේවා තියෙනවා නම් එහෙමයි, 13 හොඳේවා තියෙනවා නම් එහෙමයි ඇතුල් කරලා අපි සියලු දෙනාම එකතු වෙලා අලුත් ව්‍යවස්ථාව නිර්මාණය කරන්න ඕනේ. නිර්මාණය කරනකොට විශේෂයෙන්ම මේ රටේ ජනතාව පුන පුනා කියපු මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුමයි. මැතිවරණ ක්‍රම වෙනස් කළ යුතුමයි. අපි ගිය ආණ්ඩුව කාලේ 19 20 වෙනි සංශෝධනය හරහා මැතිවරණ ක්‍රම වෙනස් කරනවායි කියලා අපිට හිතුව ජනාධිපතිතුමා සාගමත පොරොන්දු වෙච්ච නිසා ඒ පොරොන්දු මහදවල් කැඩුවා. ඒ නිසා මැතිවරණ ක්‍රම වෙනස් කිරීම කියන කාරණයත් මුල් කරගෙන තමයි අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යන අවස්ථාවේදී අලුත් ව්‍යවස්ථා හදනකොට කටයුතු කරන්න ඕනේ කියන කාරණය කියන්න ඕනේ. මොකද මේ මැතිවරණ ක්‍රමය පක්ෂ පක්ෂාත විතරක් නෙමෙයි පක්ෂ ඇතුළෙත් ප්‍රචණ්ඩත්වය වැඩි කරන විශේෂයෙන්ම ස්වාධීන කණ්ඩායම් 1 2 3 4 හැටියට බැලට් පේපර් නම් දාලා තියෙන තත්ත්වය තුළ විශාල ඡන්ද ප්‍රමාණයක් ප්‍රතික්ෂේප මට්ටමට තල්ලු කරන මැතිවරණ ක්‍රමයක් කියලා අපිට ප්‍රායෝගිකව අත්දකින්න ලැබුණා. ඒ නිසා මැතිවරණ ක්‍රමයක් වෙනස් කරලා අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න අපි කටයුතු කරනවා. 20 වෙනි සංශෝධනය කියන්නේ తాවකාලික රිට්ටයක් පිරවීමක් පමණයි. ඒ සඳහා මොන මොන ගැටලු ප්‍රශ්න තිබුණත් ආණ්ඩු පක්ෂයේ ඉන්න සියලු දෙනාම එකට ඉඳගෙන ඒ සඳහා කටයුතු කරනවා. ඒ නිසා බයිලා කියන්නේ නැතුව විවිධ ආකාරයේ තප්පුලන්නේ නැතුව බුරන්නේ නැතුව
ඔබතුමාගේ කාර්යය
මේ ආණ්ඩු ආරංගන වැඩපිළිවෙලට සහයෝගය දෙන්න කියලා ඉල්ලීම කරමින් නැවතවරක් මේ පාර්ලිමේන්තුවට පත් කරවපු බදුරු දිස්ත්‍රික්ක ජනතාවට ඉෂ්ටනම ආචාර කරමින් මාලිනා බොහොම ස්තුතියි.
ගරු හෙක්ටක් වයි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමියට ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම ගැන මම එතන අපේ කතා කරපු විරන් පෙරා හිටපු අමාත්‍යතුමා ඉස්සරහෙන් හිටියානම් ඊට වඩා අපිට වටිනවා කියලා මම හිතනවා. එතුමාට ලැබිලා තියෙන ස්ථානය ගැන අපි පොඩි කනගාටුවකුත් තියෙනවා මේ
වෙලාවට.
ඔතන හොඳ නම් කමක් නැහැ. ඔතන හොඳ නම් කමක් නැහැ. ඔබතුමා උපමාව තීරණය කරලා ගත්තා නම් ඔතන හොඳයි කමක්
නැහැ.
අද මම හිතන්නේ අපි විශේෂයෙන්ම රේගු බදු සම්බන්ධව නියමයන් සම්බන්ධව කතා කරද්දී අපි ගුවන් තොටුපළ ගැන හෝ වරාය ගැන හෝ කතා කරේ නෑ මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ. දැන් සමහර අය මේ ගැන කෑම කන ගමන් කතා කරනවා මොනවද මේ කතා කරන්නේ මොනවද මෙතන වෙන්නේ කියලා. ඒක පාර්ලිමේන්තුවේ එක පැත්තකින් ප්‍රශ්නයක්. අනිත් පැත්තකින් අපේ රටේ අපි මේ ආණ්ඩු කරපු හැම කෙනෙක්ම වගේ ඉත කාලයක් තිස්සේ අපි තවදුරටත් අපි කතා කරන්නේ රටේ ණය ගැන ගොඩක් වෙලා. ණය ගන්නේ කොහොමද? ණය කොච්චර ගත්තද? එදා කොච්චර ගත්තද? අද කොච්චර ගන්නවද? අනාගතේ කොච්චර ගන්නවද? මේ ගැන තමයි අපි වැඩියෙන් කතා කරන්නේ. හැබැයි රටේ ආදායම් ගැන අපි බොහෝ වෙලාවට විවාදයකට ගන්නෙ නැහැ. බොහෝ ආදායම් අපි විහිින්ම නැති කරගෙන තිනවා. එහෙම නැත්නම් අපි ඔය කියන විදිහට තප්පුලනවා, බුරනවා, ඒ හැම කතන්දරෙම කරනවා. රටට ඕන දේ කරන්නේ නැහැ කියලා මං හිතනවා. රටට ඕන දේ සම්පූර්ණයෙන්ම අපි ගිලගෙන ඉන්නේ. එහෙම නැත්නම් එක එක්කෙනා දේශපාලන වාසි මතිමතාන්තර වලට වැඩ කරනවා කියලා තමයි මං හිතන්නේ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මොන කතන්දර හැදුවත් අපි මේ ණය ගැන කතා කර කර රටේ ආදායම් ගැන කතා කරන් නැතුව ඉන්න තාක්කල් අපිට එහෙම වැඩසටහනක් නැතුව ඉන්න තාක්කල් දැන් අපි මේ දවස්වල ආනායනය සීමා කරලා තියෙනවා සමහර. හැබැයි ආනායනය සීමා කරපු නිසාම අපේ දිස්ත්‍රික්කවල සම්පූර්ණ අපනයන කර්මාන්තශාලා අපනයන වෙළඳාමේ ඉන්න අපේ කණ්ඩායම් සමහර අය කඩන් වැටලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට අමුද්‍රව්‍ය හැටියට අවශ්‍ය කරලා තියෙනවා ආනයන කරන සමහර බාන්. ඒ බාන්ඩ නැති නිසා එයාට ඉස්සරහට යන්න බෑ. එතකොට ආනයනය නොකරන නිසා රටේ ආදායමුත් ගොඩක් අඩු වෙලා තියෙනවා. මේ ආදායම් පියව ගන්න බොහෝ වෙලාවට අපි කරන්නේ සල්ලිච්චු ගහනවා. එහෙම නැත්නම් අපි තවත් විදේශ රටවලට ණය වෙනවා. එතන මේ ක්‍රමවේදය අච්චාරුවක්. එහෙම නැත්නම් මේක නිකන් ජෑම් එකක් වෙලා තියෙනවා. මේක හරියට තෝරලා බේරලා අරගෙන මේ රටට වැඩදායි වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒකට මොනවද අපි මේ රටේ කරන්නේ? අපි මේ රටේ කරන්නේ ඒක වෙනුවට සම්පූර්ණයෙන්ම කරන්නේ එක්කෝ සංශෝධනයක් ගේනවා විවස්සාවට, සංශෝධනයක් වෙලා ඒකට ගහ ගන්නවා. එහෙම නැත්නම් අපි ගමේ ගොඩේ තියෙන දේවල් වලට මඩ ගහ ගන්නවා. එහෙම නැත්නම් අපි මේ පාර්ලිමේන්තුව තුල අමාත්‍යංශ තුල නැත්නම් අමතිවරු මන්ත්‍රීවරු අතර මඩ ගහ ගන්නවා. මේ ක්‍රියාවලිය තමයි සමස්තයක් ඇටට සිද්ධ වෙන්නේ. අපි මං විශේෂයෙන්ම අපි මුදල් අමාත්‍යතුමාගෙන් ප්‍රකාශයක් බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේ දවස්වල පාරවල් හදනවා, කාපට් කරනවා, මම හිතන්නේ කිලෝමීටර් ගන්න. මේවා කරද්දී මේ රටේ මේ වියදම් ටික පියව ගන්න අවශ්‍ය කරන ආදායම් වැඩසටහන ගැන අපි කතිකාවකට එන්න ඕන. ඉදිරි කාලය තුළ අපිට මේකට පිළිතුරු ඕන අවශ්‍ය වෙනවා. රට වෙනුවෙන් මොකද්ද මේ කරන්න ක්‍රියාවලිය කියලා. හැබැයි අපි දකින්නේ අද රට යන්නේ වෙනත් මගකට. දැන් හැම ආණ්ඩුවකටම බැනපු තමුන්නාන්සලා අද ඒ අච්චාර්යෙම බැහැගෙන ඉන්නේ. ඒ මඩගොඩේම බැහැගෙන ඉන්නේ. බැහැගෙන ඉඳගෙන තමුන්නාන්සලා කරන්නේ වෙනම ක්‍රියා පටිපාටි. ඒ නිසා පැහැදිලිව අපිට අවශ්‍යයි එක පැත්තකින් අපිට දිස්ත්‍රික්කයක් වශයෙන් අපිට තියෙන ප්‍රශ්න ටික ගැන අපිට කතා කරන්න අවශ්‍යයි. ඊළඟට අපිට අවශ්‍යයි රටේ ආදායම් කොහොමද අපි ජාතික ආදායම වෙන්න පුළුවන්, විදේශ රටවලින් අපිට වෙනම ලබා ගන්න ආදායම් ටික වෙන්න පුළුවන්. මේක වර්ගීකරණය කරලා මේ ආදායම් ලබා ගන්න වැඩසටහන අපි ක්‍රියාත්මක කළ යුතුයි.
එතකොට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
කොරෝනා වසංගතයත් එක්ක අපිට ප්‍රශ්න ගොඩක් ඇති වෙච්ච නිසා අපි පෞද්ගලිකව දන්නවා අපේ ප්‍රදේශවල ව්‍යාපාර කරන බොහෝ දෙනා අද කඩම් වැටලා තියෙනවා. අද පෞද්ගලික ව්‍යාපාරවල යෙදිලා ඉන්න සේවකයෝටි අද ඒ කඩම් වැටලා තියෙනවා. ඒ අයට සමහරලාට වැටුප් ගන්න වැඩ තහන ක්‍රියාත්මක වෙලා නැහැ. මොකද පෞද්ගලික ව්‍යාපාරික කඩම් වැටලා නිසා. ඒ නිසා රටේ ආදායම ගැන මීට වඩා අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන කියලා මම හිතනවා. ඒ විතරක් නෙමෙයි අපි ව්‍යාපාරිකයන්ව ශක්තිමත් කරන වැඩසටහන මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියලා තමයි මම යෝජනා කරන්නේ මේ පාර්ලිමේන්තුව. ඒ වගේම මම හිතන්නේ අපි විශේෂයෙන්ම අපි අරගෙන බලන්න ඕන අපි බලමු අපේ ප්‍රදේශයේ ගත්තාම දැන් කෘෂිකර්මයේ පැත්තට ගත්තා. කෘෂිකර්මයේ පැත්තට ගත්තාම අපේ ප්‍රදේශයේ පොහොර නැතිකම නිසා සම්පූර්ණයෙන්ම කඩම් වැටුණා. ඒ ආදායම් ඒ අය බලාපොරොත්තු වෙන ආදායම් ප්‍රමාණය භාගයට භාගයක් කඩම් වැටුණා. එතකොට ඒගොල්ලන්ගේ අනාගත බලාපොරොත්තු සීනියක් කළා, වර්තමාන බලාපොරොත්තු සීනියක් කළා. ඒ නිසා මෙවැනි ක්‍රියාමාර්ග ගැන ඔබතුමාලගේ වැඩපිළිවෙල අපිට කතා කරන්න ඕනේ. මේ තීරුබදු සම්බන්ධව කතා කරද්දී පවා තමුන්නාන්සලා අද සමහර ඒවා වලට ඒ දීලා තියෙන අවස්ථාවන් ඒ ටික නරක කියලා අපි කියන්නේ නැහැ. නමුත් ඒ වලින් ඒට ඔබට ගිය වැඩසටහනක් මෙතන අපි කතා කරන්න ඕන. අපි මේක විතරක් කතා කරන්න විතරක් නෙමෙයි අපි විවාදෙට ගන්න. විවාදෙට ගද්දී තමුන්නාසලගේ ඉදිරි වැඩසටහන ගැනත් මෙතනින් කතා කරන්න ඕන ඉස්සරහ. සමහර වෙලාවට මෙතන තියෙන්නේ පාර්ලිමේන්තුවේ අපි රීතියනුව කතා කරන්න ගියත් අවස්ථාවක් ලබා දුන්නාම අවස්ථාව ලබා දෙන නිසා පාර්ලිමේන්තුවේ තමුන්ගේ කතාව අවස්ථාව ආපුවම හැම දිනෙකටම සිද්ධ වෙලා තියෙනවා මේ සියලු දේ එකතු කරලා කතා කරා. එතකොට මේ කතා
කරනවා
ඒ නිසා අපි විශ්වාස කරනවා ආණ්ඩුව තමුන්නාසලා කියන 3-2 හම්බෙලා තමුන්නාසලා රට වෙනුවෙන් වැඩ කරන්න යනවා කියලා ඒ වැඩ කරන වැඩපිළිවෙල හරියට හදලා රටේ ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙලක් කරන්න කියලා තමුන්නාසලා ගිල්ලා සිටිනවා. එලාව ලබා දුන්නා තමුන් ඔබතුමියට බොහොම ස්තුතියි.
ගරු පුල් ගලප්පත්‍රි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් 8ක කාලයක් තියෙනවා.
ගරු මුල් අසරණ රුඩ මන්ත්‍රීතුමනි, තුමියනි ස්ථාවත්‍රම සන්තෝෂ දනවන කරණයක්. මොකද රටේ වැදගත්ම ශ්‍රේෂ්ඨය පිළිබඳ කතා කරන්න ලැබීම පිළිබඳව, ඒ බදු ශ්‍රේෂ්ඨය පිළිබඳව රටක ආදායම් ලැබෙන ප්‍රධාන ක්‍රමවේදයන් අතර බදු ආදායම වැදගත් ස්ථානයක් ගන්නවා. එබැවින් එම බදු ආදායම ජනතාවට බරක් නොවන පරිදි ලබා ගැනීමටත් ලබා ගන්නා බදු ආදායම රටේ නිදහස් අධ්‍යාපන නිදහස් සෞඛ්‍ය පවත්වාගෙන යාමට මෙන්ම රටේ නිෂ්පාදන ආර්ථික වැඩපිළිවෙල සඳහා යොදා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එහිදී මෙම බදු මුදල් අපයෝජනයට ලක් නොවන බව බදු ගෙවන ජනතාවටත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ටත් විශ්වාසය ඇති විය යුතුයි. එමෙන්ම එසේ ඇතිවන විශ්වාසය තුළින් බදු ගෙවීම පැහැර හැරීම වෙනුවට සෝ කැමැත්තෙන් නිවැරදි බදු ප්‍රමාණයක් රජයට ගෙවීමට බදු ගෙවන පිරිස ක්‍රියා කරාවි. ඒ සඳහා රාජ්‍ය මූල්‍ය විනයක් ඇති කිරීමත් සරල බදු ක්‍රමයක් හඳුන්වා දීමත් බදු ආදායම කාර්යක්ෂම කළමනාකරණය කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. එසේ නොකොට පසුගිය රජ කාලයේ මෙන් බදු මුදල් කළමනාකරණය නොකරමින් දේශීය ආර්ථිකය විනාශ කරමින් රටේ මහා බැංකුව මහා දවල් මංකොල්ලකමින් ජනතාව තලාපෙලා බදු අයකර ගැනීමට උත්සාහ කිරීම සාර්ථක ක්‍රමවේදයක් නොවන බව දැන් පැහැදිලියි. ගරු මුලාසන රූඩ මන්ත්‍රීතුමියනි, එබැවින් අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සහ අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සාමාන්‍ය ජනතාවට ජනතාව දරිද්‍රතාවට ඇද දමන බදු සඳහා සහන ලබා දීම රජයේ අපේක්ෂාවයි. එමෙන්න ස්වයං රැකියා ලාභීන් සංචාරක ධීවර හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් හා ව්‍යාපාරිකයන් වෙත බදු සහන ලබා දීම හරහා රට තුළ දේශීය ආර්ථිකයක් ඇති කිරීම තුළින් නිෂ්පාදන ඇති කිරීමටත් රටෙන් අමුද්‍රව්‍ය ලෙස අපනයනය කරන යම් අමුද්‍රව්‍ය සඳහා අගේ එකතු කිරීම වැලිය වැඩිෂන් සඳහා බදු සහන ලබා දීම හරහා අපනයන ආර්ථිකය ශක්තිමත් කරමින් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමටත් රජය අපේක්ෂා කරනවා. ඒ අනුව පසුගිය රජයේ අමතුරු කලාක් මෙන් තමන්ගේ හිත මිතුරන්ට සහ විදේශීය සමාගම් වලට පමණක් බදු සහන ලබා දීමේ ක්‍රියාවලිය මෙම රජය සම්පූර්ණයෙන් අවසන් කරනු ඇත. එමෙන්ම දේශීය ව්‍යාපාරිකයන් විනාශයට පත් කරමින් දේශීය ආර්ථිකය හා අපනයන ආර්ථිකය කඩාවැටීමට ගත් ක්‍රියාමාර්ග අහෝසි වනු ඇත. ඊයේ දිනේදී ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා බදු සහන ලබා දීම අනතුරු දායක බව පැවසීම සම්බන්ධයෙන් මම විමතයට පත් වුණා. බදු සහන ලබා දීම හරහා ආර්ථිකය ශක්තිමත් කරගන්නා ආකාරය මා කලින් සඳහන් කළ ආකාරයට කළ හැකි බව අපගේ විශ්වාසයයි. එසේ නොකොට සාමාන්‍ය ජනතාවට පීඩා දෙමින් කෙසේ හෝ බදු මුදලක් ගණිමින් ගජමිතුරන්ට සහන දීම අප රජයේ ප්‍රතිපත්තිය නොවන බව අපි කියන්න ඕනේ. එමෙන්ම අතීතයේදී විදේශිකයන් මේ රටට පැමිණියේ වෙළඳාම සහ කුළුබඩු සොයා බව අපගේ ඉතිහාසය සාක්ෂි දරනවා. එබැවින් අතීතයේ සිටම අපනයන වෙළඳාම නිරත වූ බව අපිට පෙනී යනවා. ඒක නිසා තමයි 1905 දී අපේ රට ආක්‍රමණය කරන්න එන්නේ වෙළඳාම සඳහා පෘතුගීසි, ලන්දේසීන්, ඉංග්‍රීසීන්. ඒ නිසා අවුරුදු 453ක් තිස්සේ අපි ඒ ජාතීන්ට නතුව කටයුතු කරා. ඒ වගේම 48න් පස්සේ නිදහස ලබා ගත්ත ඒත් අපි තාමත් ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් මේ රට තුළ ස්ථාපිත කරගන්න බැරි වුණු ජාතියක් බවට පත් වෙලා තියෙනවා. එබැවින් බදුමත පමණක් යැපීමකින් තොරව තවදුරටත් අපනයන හා ආයෝජන අවස්ථා වැඩි කළ යුතු බව මාගේ හැඟීමයි. මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ගුරුත්වාකීයන්ගේ ජාතික පෙරමුණ යෝජනා කළ එමෙන්ම
වර්තමාන
මූලිකත්වයෙන් යුතු මහජන කොමිෂන් සභාවක් මගින් නිර්දේශ කළ ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් ඇති කිරීම අත්‍යවශ්‍ය කරුණක්. එමෙන්ම එමගින් රටට හිතකර ආයෝජන ලබා ගැනීමටත් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමත් කළ යුතු බව අපගේ විශ්වාසයයි. මෙම යෝජනාව පසුගිය රජයට ඉදිරිපත් කළ විට එවකට හිටි වෙළඳ ඇමතිවරයා මලික් සමරවික්‍රම මැතිතුමා ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් National Trade Policy NTP කියලා ගෙනාවේ ගෙන ඒම වෙනුවට නව වෙළඳ ප්‍රතිපත්තියක් New Trade Policy. ඒ කියන්නේ ඒකත් NTP තමයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් වචන හරඹයක් කරමින් මේ උත්තරීතර පාර්ලිමේන්තුව නොමග යැවීම ඉතාමත්ම අප්‍රසන්න සිදුවීමක්. නමුත් වර්තමාන වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සඳහා වන මූලික ක්‍රියාවලියට කැබිනට් අනුමැතිය ලබා ගැනීම අගය කළ යුතු කරුණක්. අතර ඒ ඉතා ඉක්මනින්ම අප රට ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් ලැබෙන බව ඒ තුළින් මට විශ්වාසයක් තියෙනවා. ශ්‍රී ලංකාව වසර 70 පසු ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් බිහි කරන පාර්ලිමේන්තුවක ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටීම මා ලද භාග්‍යයක් කොට සලකනවා. එමෙන්ම මෙම ජාතික වෙළඳ ප්‍රතිපත්ති සංකල්පයේ රටට හඳුන්වා දුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රමුඛ විරුද්ධිකයන්ගේ ජාතික පෙරමුණේ සමාජිකයෙකු ලෙස මීට පෙර කටයුතු කිරීමට ලැබීමද මා ලද භාග්‍යයක්. අප ලබා ගන්නා බදු ආදායම නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යාමට වියදම් කිරීම විශේෂ ආයෝජනයක් ලෙස තමයි අපි දකින්නේ. මන්දයත් ඒ හරහා නිරෝගී පරපුරක් බිහි කර ගැනීමත් බුද්ධිමත් පරපුරක් බිහි කර ගැනීමත් අනාගතයේ වෙනුවෙන් කරනු ලබන ආයෝජනයක්. ඒ අඛණ්ඩව
කරගෙන යාමට
බලාපොරොත්තු වෙනවා. නමුත් පසුගිය රජයේ සෞඛ්‍ය ඇමතිවරයා විනාඩියක් දෙන්න. වැඩිම චෝදනාවක් ලක් වූ එකම සෞඛ්‍ය ඇමතිවරයා අපේ රාජ්‍ය සේනාරත්න ඇමතිතුමා බාල බෙහෙත් ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරු බිහි කිරීමට කටයුතු කිරීමත් හරහා ඔහු රටේ ජනතාවගේ බදු මුදල් වලට සාධාරණ ඉටු කිරීම වෙනුවට රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය දැඩි ලෙස අනතුරේ හෙළන බවා. එහි දිගුවන් ලෙස අද වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ රාජ්‍ය සේනාරත්න ඇමතිවරයාගේ හෙංචයියන් කටයුතු කරමින් සිටින අතර වෛද්‍ය සභාව රාජ්‍ය සේනාරත්නගේ ග්‍රහණයෙන් මුදා ගැනීම අත්‍යවශ්‍යව තියෙනවා. නිදහස් සෞඛ්‍ය සඳහා ලැබුණු මුදල් තමගේ ප්‍රතිරූප වර්ධනය කර ගැනීමේ සුවපති වැඩසටහන සඳහා යොදා
ගැනීම
ලැබුණු මුදල් එවකට අධ්‍යාපන ඇමතිවරයාව සිටි අපේ අඛිල විරාජ් කාර්යවසම් මෙතුමාගේ ප්‍රතිරූපේ වර්ධනය කිරීම සඳහා පෙළපොත්වල තම ජයරූප පළ කිරීම සඳහා යොදා
ධර්මන්තමතුමායි කාලය අවසන් කරන්න
ජනතාවගේ බදු මුදල් වලින් පවත්වාගෙන නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය ඇතුළු සේවාවන් දූෂණ වංචා සහ අක්‍රමිකතා වලින් තොරව පවත්වාගෙන යාම ඉතාමත් වැදගත්. මේ පාර්ලිමේන්තුව බදු සම්බන්ධව ගන්නා ප්‍රතිපත්ති හරහා රටේ ජනතාවගේ
ගරු ගයන්ත කරුණාතිරක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමියනි, රටේ ආනයන අපනයන ක්‍රියාදාමය පිළිබඳව වැදගත් නීතිමය තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනෙන අද දවසේ ජනතාවගේ පැත්තෙන් මට ලැබිච්ච සීමිත වෙලාවේ කරුණක් දෙකක් සඳහන් කරන්න කැමැති. සභාපතිතුමියනි, ආනයන බදු ප්‍රතිපත්තිය නිසා අපිට රටක් ලෙස මොනතරම් වැරදුණු තැන් තියෙනවද කියලා රටේ ආනයන අපනයන පරතරය දෙස බැලුවාම හොඳට තේරුම් යනවා. ඒ වගේම අපි බදු පනවන්නේ අවශ්‍යම දෙයටද, අපි බදු සහන දෙන්නේ අත්‍යවශ්‍යම දෙයටද කියන එකත් සැලකිය යුතුව තිබෙනවා. ගරු සභාපතිතුමියනි, අප රටක් විදියට නිදහස ලබන අවස්ථාවේ අපනයනය තුළින් ලෝක වෙළඳපොළට ලබා දුන්නු දායකත්වයට අදටත් අපිට ලං වෙන්නවත් බැරි වී තිබෙනවා. සභාපතිතුමියනි, රසකැවිලි, ටොෆි රොසින්ජර් වගේ ඒවා පවා අපනයනය කරනකොට, ඒ වගේම විවිධ රසකාරක වර්ග පවා විශාල ප්‍රමාණයක් අපනයනය කරනකොට මිනිස් ජීවිතවලට ඇතිවෙන සෞඛ්‍ය බලපෑම අපි නොසලකා හැරලා තිබෙනවා. ගරු සභාපතිතුමියනි, පිටරටින් රසකැවිලි ටික එනකොට ඉඟුරු දෝසි ටිකක්, කිරි ටොෆි කෑල්ලක්, පැණිමුරුක්කුවක් බැදලා විකුණගෙන ජීවත් වෙච්ච කාන්තාවෝ ස්ව උත්සාහයෙන් කරපු ස්වයං රැකියාවක් නැති වෙන ගානට ඇවිත් තිබෙනවා. ඒ වගේම තමයි සභාපතිතුමියනි, සරුංගලේ වෙසක් කූඩුව පවා පිටරටින් එනකොට තමන්ගේ අතින් සරුංගලයක්, වෙසක් කූඩුවක්, කුරුම්බැට්ට මැෂිමක්, රබර් රට බඹරයක් හදලා නිර්මාණශීලීත්වය අවදි කරගත්ත දරුවගේ පරිකල්පනයේ පවා අද වෙනකොට විනාශ වෙලා තිබෙනවා. ඒ වගේම සභාපතිතුමියනි, MSG නැමැති කෘතීම රසකාරකය විවිධ මුහුණුවලින් අද මුළු රට පුරාම භාවිතා වෙන හැටිත් අපිට පේන්න තිබෙනවා. විශේෂයෙන්ම කොත්තර රොටි, ෆ්‍රයිඩ් රයිස් වගේ ආහාරවලට විතරක් නෙවෙයි, හැම එළවලුවකටම පවා බොහෝ හෝටල්වල, ආපන ශාලාවල අද මේ රසකාරක භාවිතා කරන හැටි බහුලව දකින්න තිබෙනවා. දැන් අපේ දරුවන්ගේ රසදිව මේවට හුරු වෙලා සභාපතිතුමියනි. එනිසා මේ වගේ ආනයනයට, අපනයනයට බලපාන නීති රීති ගෙනෙද්දී මේ කාරණා ගැනත් අපේ දැඩි අවධානය යොමු කළොත් හොඳයි කියලා මම කල්පනා කරනවා. ඒ වගේම සභාපතිතුමනි, මම කතා කරන්නේ දේශපාලනයක් නෙමෙයි. අපිව ජනතාව පාර්ලිමේන්තුවට එවන්නේ ඒ ජනතාවගෙත් රටෙත් යහපත වෙනුවෙන් ජනතාවට කලින් ප්‍රශ්න විනිවිද දැකලා ඔවුන්ගේ ජීවිත යහපත් කරයි කියන විශ්වාසය ඇතුවයි. සභාපතිතුමියනි, අද අපි දකින තවත් දෙයක් තමයි අපේ වගේ රටවල් වලට ගෘහ විදුලි උපකරණ නිපදවන ඇතැම් රටවල් එකම වෙළඳ නාමයක් යටතේ වුණත් ආසියාවට, අප්‍රිකාවට එවන්නේ එකක්, ඒ වගේම යුරෝපයට, ඇමරිකාවට එවන්නේ තවත් එකක්. කොලිටි දෙකකින් තමයි මේ රටවල් වලට බඩු ඒ රටවල් නිෂ්පාදනය කරලා එවන්නේ. අපේ ගම්වල සභාපතිතුමියනි, ගෙවීමේ ක්‍රමයට මේ භාණ්ඩ මිලට ගන්න ජනතාවට ගෙවලා ඉවර වෙනකොටම ඒ භාණ්ඩයේ ආයු කාලයත් ඉවර වෙන හැටි තමයි දකින්න තිබෙන්නේ. අන්තිමට ඒවා එකතු වෙන්නේ කසලකොළට. ඒ නිසා අපේ ආනයන, අපනයන ප්‍රතිපත්ති හදන්න ඕන. අපි තවදුරටත් බලවත් රටවල කසලකොඩක් නොවන ආකාරයටයි කියලා මම මතක් කරනවා. ගරු සභාපතිතුමියනි, අපි බදු සංශෝධන ගේන්න ඕන, ඒ වෙනුවෙනුයි. අපි රෙගුලාසි හදන්න ඕන, ඒ වෙනුවෙනුයි. දැන් අපි බැලුවොත් අපේ රටේ වෙසෙන අපේ සහෝදර ද්‍රවිඩ ජනතාවගේ ආහාර වේල ගැන, ඔවුන්ගේ ආහාරයේ ප්‍රධාන අංගයක් තමයි උළුඳු කියන වර්ගය. අද උළුඳු කිලෝක මිල රුපියල් 1200 ඉක්මවා ගිහින් තිබෙනවා. එහෙනම් සභාපතිතුමනි, ඒකෙන් අපිට පේනවා අපේ බදු ගැසීමේ ක්‍රමවේදයේ තිබෙන නොගැලපීම කොයිතරම්ද කියන එක. ඒ නිසා මුළු ලෝකයේම අද ආර්ථික අර්බුදයකට මූණ දීලා තියෙන වෙලාවේ දේශීය නිෂ්පාදන රැකගනිමින්, ආනයන ආදේශනවලට යොමු වෙමින් ලෝක
වෙළඳපොළට විනාඩි 2ක් කාලයක් තියෙනවා.
මම ඉවර කරන්න. ලෝක වෙළඳපොළට අපනයනය තුළින් වැඩි දායකත්වයක් දීම සඳහා විචක්ෂණශීලී ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්න වගකීමක් මේ පාර්ලිමේන්තුවේ අපි සතුව තිබෙනවාය කියන කාරණය මම මේ සභාවට සිහිපත් කරන්න කැමැති. මගේ කාලය අවසන් බව ඔබතුමිය දැනුම් දෙනවා. මම කනගාටු වෙනවා මේ සභාවේ අපේ රාජිත සේනාරත්න ඇමතිතුමා නොමැති වෙලාවේ එතුමා පිළිබඳව චෝදනාවක්, බෙහෙත් වර්ග ගෙන්වීම පිළිබඳව බාල බෙහෙත් ගෙන්නවා කියලා චෝදනාවක් කිරීම ගැන. මං හිතන්නේ පසු අවස්ථාවක එතුමා එකට පිළිතුරු දෙයි. මං ඒ මන්ත්‍රීතුමාට නිවැරදි කරන්න කැමතියි. ඔව්, පළවෙනි පාර එතුමා මේ සභාව නියෝජනය කරන නිසා මම වැඩිය එතුමාට කියන්නේ නැති වුණත්, රාජිත සේනාරත්න ඇමතිතුමා අපේ ආණ්ඩුව කාලේ සෞඛ්‍ය ඇමති හැටියට බෙහෙත් වර්ග රාශියක මිල අඩු කරා පමණක් නෙමෙයි, බොහෝ රෝගීන්ට ඒ කාලේ නොමිලේ ඇස්කාච, හෘද රෝගීන්ට ස්ට්‍රෙන්ත් දෙන ඒවා නොයෙක් දේවල් දුන්නා. පිළිකා රෝගීන්ට සීමාවක් තිබුණා. ඒක සීමාව ඉවත් කරලා මිය යනතුරුම ඒ බෙහෙත් දෙන්න උසස් වර්ගයේ බෙහෙත් ලබා දෙන්න කටයුතු කරපු සෞඛ්‍ය මැතිවරණ. දැන් අතේම සීමා පනෝපු ආණ්ඩුවක ඉඳගෙන තමයි එතුමා මේ චෝදනා නගන්නේ. ඒ නිසා මම ඒ පිළිබඳව එතුමා පසුව කතා කරන තුරු ඒකන මතක් කරන්න කැමතියි. එහෙනම් මට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමීට ස්තුති කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ගරු ලසන්ත අල්ලේ ගෙවන්න මෙතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
විනාඩි 8ක් තිබුණා.
විනාඩි 6ක් එමෙතුමා.
ගරු සභාපතිතුමනි ඔබතුමියට මුලින්ම සුබපතමින්. අද මේ පාර්ලිමේන්තුවේදී ඊයේත් අදත් 2018 වර්ෂයේ 2019 වර්ෂයේ 2020 වර්ෂයේ අදාළ අමාත්‍යවරුන් විසින් පනවන ලද රෙගුලාසි 77ක් පිළිබඳව තමයි අපි අද මේ කතා කරන්නේ. මේ විවාදයේදී මට ඇහුණා බොහෝ දෙනෙක් කියනවා වර්තමාන රජයේ ඒ ආර්ථික ප්‍රතිපත්ති බදු නීති රීති තමයි මේ අද ගෙනීමට කටයුතු කරලා තිබෙන්නේ කියලා. මේ අද අපි ගෙනහලා තිබෙන්නේ 2018 19 20 කියන අවුරුදු තුනේම විශේෂ බාර අමාත්‍යවරුන් විසින් නිකුත් කරන ලද රෙගුලාසි පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මේදී විශේෂයෙන්ම 77න් 76ක්ම රාජ්‍ය ආදායමට බලපාන ඒවා. එක් රෙගුලාසියක් පමණයි ආදායමට බලපාන්නේ නැත්තේ. ඉතින් යනුව මේ පාර්ලිමේන්තුව මගින් මෙවැනි රෙගුලාසි ගෙනීම තුලින් පමණක් බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අද රාජ්‍ය ආදායමෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් අපිට ලැබෙන්නේ රේගුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබුල් දෙපාර්තමේන්තුව. 1300කට විතර ආසන්න වාර්ෂික සාමාන්‍ය ආදායමෙන් විශේෂයෙන්ම 15%කට විතර ආසන්න ප්‍රමාණයක් ලැබිය යුතු තිබුණත් විවිධ අක්‍රමිකතාවයන් නිසා ලැබෙන්නේ නැහැ. මේකට පාර්ලිමේන්තුවට කරන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තුවට නීති ගේන්න පුළුවන්. එම නිසා විවිධ ආණ්ඩු විසින් විවිධ වකවානුවලදී පාර්ලිමේන්තුවේ මේ නීති රීති ගෙනාව වගේම මේ ගේන නීති රීති වලට අනුව අදාළ ආයතන මේ නිසි ආකාරයට මේ ආදායම ලබා ගන්නවාද කියන එක පිළිබඳව දැනට වඩා වැඩි අවධානයක් විශේෂයෙන්ම අපි යොමු කළ යුතුව තිබෙනවා. ඒ අනුව 1300න් අපි දන්නවා 10%ක් 15%ක් අහිමි වෙනවා කියලා කියන්නේ බිලියන 150කට විතර ආසන්න මුදල් ප්‍රමාණයක් අහිමි වෙනවා. දැන් අපට තිබෙන ප්‍රධාන යුතුකම වගකීම මෙන්න මේ අහිමි වෙන ආදායම ලබා ගැනීම වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි. අපි පොදු ව්‍යාපාර කාරක සභාවෙත් ගිණුම් කාරක සභාවෙත් මේ වෙනුවෙන් දවැන්ත කාර්යභාරයක් අපි ඉටු කරනවා. ඒ ඉටු කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. විශේෂම නවීන තාක්ෂණය හඳුන්වා දීම අද ප්‍රධාන අභියෝගයක්. එම නිසා අපි වෙන මේ අභියෝගයට අපි සාර්ථකව මුහුණ දීමට අපි කටයුතු කළ යුතුව තිබෙනවා. ඒක මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම දෙනාට පැවරී තිබෙන යුතුකමක් වගකීමක්. ඒ වගේම ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා මං හිතන්නේ මගේ අමාත්‍යංශයට අදාළ විෂයක් පිළිබඳව කරුණු සඳහන් කළා. විශේෂම සමුපකාර සහ පාරිභෝගික ආරක්ෂාව වගකීම පැවරී තිබෙන්නේ අපේ අමාත්‍යංශයට. ඒ අනුව එතුමා කියපු එක ඇත්ත. අද පාරිභෝගිකයින් ගුණාත්මක භාණ්ඩ පිළිබඳව දැවැන්ත ප්‍රශ්නයකට අද මුහුණ පාලා තිබෙනවා. අපේ රටට සාමාන්‍යයෙන් විදේශයෙන් ආනයනය කරන භාණ්ඩ වර්ග 7600ක් විතර. මේ වන විට අපි 1100කට පමණයි. මේවා ප්‍රමිතීන් සහ මේවා හොඳ නරක පිළිබඳව බලලා අපි මේ රටට ගෙන්නන්නේ. මේක තමයි තිබෙන ප්‍රශ්නේ. එම නිසා අපට තිබෙන අභියෝගය මේ ඉතිරි භාණ්ඩ වර්ග 6000 ගාන පිළිබඳව අපේ රටේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය බැලීමට පෙර අපි පිටරටින් මෙරටට ගෙන්වන භාණ්ඩ පිළිබඳව අපි ඒ ගුණාත්මකභාවය බැලීම පිළිබඳව කඩිනමින් අපි අවධානය යොමු කළ යුතුව තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා අපේ රටේ වර්තමානයේ මෙවැනි සමාජයේ පවතින දැවැන්ත අවශ්‍යතාවයන් හඳුනගෙන තමයි අද රාජ්‍ය අමාත්‍යංශ මෙවැනි ඇති කරලා ඒ ශේෂ්‍යවලට අවශ්‍ය බලතල ලබා දීලා ආයතන ලබා දීලා වෙනම අමාත්‍යංශ ස්ථාපිත කරලා අද කටයුතු කරන්න මේ සැලසුම් කරලා තිබෙනවා. ඒ අනුව සමූපකාර ව්‍යාපාරය අපේ රටේ ශක්තිමත්ම ව්‍යාපාරයක් බවට පත් කළ යුතුයි. ඒක පත් කරන්න පුළුවන්. ඒ අභියෝගය අපි බාර ගන්නවා. ඒ වගේම පාරිභෝගික ආරක්ෂා කිරීම පිළිබඳවත් විශේෂයෙන්ම පාරිභෝගිකයාට අසාධාරණ වෙළඳාමකින් තොරව සාධාරණ මිල ගණන් වලට භාණ්ඩ හා සේවාව ලබා ගැනීම පිළිබඳවත් ගුණාත්මක වශයෙන් ඒ නියමිත ප්‍රමිතීන් වලට අනුව අවශ්‍ය භාණ්ඩ හා සේවාව ලබා ගැනීමත් කියන වගකීම් තමා මගේ අමාත්‍යාංශයට පැවරී තිබෙන කාර්යභාරය බවට පත් වෙන්නේ. එම නිසා අපි ඉදිරි වර්ෂ පහත් සඳහා ඒ සැලසුම් සකස් කරලා කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන විදිහට අපි ඒ සැලසුම් ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම රටේ අද මේ පාර්ලිමේන්තුව තුළ අපි නීති රීති ගෙනල්ලා ඒවා
ඔබතුමාට තව යන දෙකක කාලයක් තියෙනවා
ප්‍රායෝගිකව මේවා ක්‍රියාත්මක කරලා රටේදී අභිවෘද්ධියට අපි දායක වෙනවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අපි මේ සභාව තුළ අපට විවිධ දත්තයන් කතා කරන්න පුළුවන්. ඒක පුද්ගල ආදායම, ආර්ථික වර්ධනය, විදේශ සංචිත මේ සෑම දෙයකටම වඩා මේ සෑම දෙයකම ප්‍රතිඵලයේ මැනගන්න තිබෙන හොඳම දර්ශකය තමයි මැතිවරණවලදී ලබා ගන්න ඡන්ද ප්‍රමාණය. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදීත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මේ රටේ ජනතාව පැහැදිලිවම අතිගරු ජනාධිපතිතුමාත් අපේ රජයටත් දැවැන්ත ජනවරමක් ලබා දෙමින් අපේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව ඒ අනුමැතිය බොහොම පැහැදිලිව ශක්තිමත් ලබා දීලා තිබෙනවා. එතෙම නිසා අපි ඒ වගකීම බාර අරගෙන අවංකව කැප වෙලා අපි ඒ කාර්යභාරය අපි ඉටු කරනවා කියන එක සඳහන් කරමින් ස්තුතිවන්ත වෙමින් නිහඬ වෙනවා.
ගරු තිලක් රාජපක්ෂ මහත්මයා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
ගරු මූලසනරුඩ සභාපතිතුමියනි බොහොම ස්තුතියි කාලය දුන්නට. නමක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ පාර්ලිමේන්තුවට පැමිණිච්ච මට සහ මේක පාර්ලිමේන්තුවට පැමිණිච්ච හැම දෙනාටම මම මාගේ සුභාසිංචන පිරිනමනවා මුලින්ම කාලය වෙන් කරගන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවට පැමිණිච්ච කණ්ඩායමත් එක්කම ඉන්න අපේ රටේ අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් අපි සුභාසිංචන පිරිනමන ගාම්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂය ජාතික සංවිධායක ලෙස පත් වෙලා 2018 වර්ෂයේ පළාත් පාලන ආයතන පිහිටවලා ඒ වගේම 2019 වර්ෂයේ රටට මාදරය කරන ජනාධිපතිවරයෙක් බිහි කරලා ඒ වගේම 2020 වර්ෂයේ 3-2 බලයක් සහිත පාර්ලිමේන්තුවක් බිහි කරන්න මේ සියල්ල මෙහෙයපු බැසිල් රාජපක්ෂ මැතිතුමාට අපි විශේෂ ස්තුතියක් පුද කරනවා. මොකද අපි වගේ නවකයන්ට නාම යෝජනා ලබා දෙන්න අවදානමක් අරගෙන ඔහුව කරපු කාර්යභාරය සම්බන්ධව මේදී මගේ විශේෂ ස්තුතිය තමයි මගේ අම්පාර ආදරණීය ජනතාවට ස්තුතිය පුද කරන එක. මොකද ලබා දුන්න පළවෙනි අවස්ථාවෙන්ම මාව පාර්ලිමේන්තුවට තෝරාපත් කළ එවන්න මගේ ආදරණීය ජනතාව මට ඒ ශක්තිය දුන්නා. ඒ කෘතවේදීත්වය මම පළ කරන්න ඕනේ. විශේෂයෙන්ම අම්මා තාත්තා සහෝදරයෝ ගුරුවරු ඒ වගේම තමයි විශේෂයෙන්ම අපේ ආගමික නායකයන් ගරු ස්වාමීන් වහන්සේලා ඇතුළු අනිකුත් ආගමික නායකයන් සහ අපේ වටපිට ආදරණීය ජනතාව ඒ ආශිර්වාදයෙන් තමයි අපි මේ ජයග්‍රහණය කරලා මෙතෙන්ට එන්න ශක්තියක් ලැබුණේ. ඒ අයගේ සියලු දෙනාගේ ශක්තියෙන් අපි බොහොම වැදගත් මැතිවරණ ව්‍යාපාරයක් කරා. කොටින්ම කිව්වොත් එකදු වචනකින්වත් කිසිම කෙනෙකුට අපහාසයක් නොකර අරක්කු සිගරට් වලින් තොරව ඉතාම විනයගරුක හික්මීමක් ඇති මැතිවරණ ව්‍යාපාරයක් අපි කරා. ඒකට මමත් මාත් එක්ක හිටපු උගත් තරුණ මගේ මිත්‍ර කණ්ඩායම මට බොහෝ ශක්තියක් වුණා. ඒ නිසා මා හිතන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 81ක් මේ සභාවට තේරීපත් කරලා එවන්නේ මේ රටේ ජනතාව සූදානම් වුණා. ඒ කියන්නේ ඔවුන්ගේ රටේ දැන් දේශපාලනය පිළිබඳ තියෙන දැක්ම සහ අභිලාෂය සම්පූර්ණ වෙනස්. ඒ නිසා මම හැම කෙනෙක්ගෙම ඉල්ලීමක් කරනවා මේ සභාව ගැබ තුළ අපි මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අපි බොහොම ගෞරවණීය ලෙස හැසිරලා මේ රටේ සංවර්ධනයට දියුණුවට අපේ සියන සියලුම අපකැප කිරීම කරමු කියලා. ඒ සඳහා මමත් පොරොන්දු වෙනවා සහ ඒක ආරක්ෂා කරනවා කියලා මම පොරොන්දු වෙන අතර මම මේ ආරක්ෂා කරන්නේ අම්පාර ජනතාවගේ ගෞරවය කියන එක මම සිහිපත් කරනවා. ඒ නිසා මම නැවත වතාවක් මගේ අම්පාර ආදරණීය ජනතාවට මම මගේ උත්තමාචාරය පුද කරනවා. මේ අපූර්ව මැතිවරණ ක්‍රමය තුළ අම්පාරට හරි අපූර්ව ප්‍රතිඵලයක් ගෙනත් දුන්නා. ඒක තමයි මන්ත්‍රීවරු 7 දෙනාගෙන් 3 දෙනෙක් සිංහල 4 දෙනෙක් මුස්ලිම්. අම්පාර දෙමළ ජනතාවට කිසිම දේශපාලන නායකයෙක් මේ සැරේ නැතුව ගියා. හැබැයි අපි මෙතනදී බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. පළවෙනි කතාවේදී ගරු විග්නේෂර මැතිතුමා මේ සභා ගැබ ආන්දෝලනාත්මක කරන වෙලාවේ අපි දේශ හිතයිෂි විතර අපි කියනවා ඒ අම්පාරේ දැමිල ජනතාවට නැති වෙච්ච නායකත්වයට අපි නායකත්වය දෙන්න සූදානම්. අපි ඔවුන්ව බොහොම ආදරෙන් ගෞරවයෙන් රැක බලා ගන්නවා කියලා අපි මේ ගෞරවනීය මැතිවරණ මැති සභාවට අපි බොහොම ආදරෙන් පොරොන්දු වෙනවා. 30 වසරක යුද්ධයෙන් බැටකාපු නැගෙනහිර අපිට එදා තිබුණ ජීවත් වීමේ ආසාව පමණයි. නැත්තම් අපිට තිබ්බේ පණ ගැරේ බේරා ගැනීමේ අදහසක් පමණයි. අහුවෙච්ච දෙයක් අතට අරගෙන කැලේට රිංගලා එහෙම නැත්තම් මහ පොළොව යටදී වලකට පැනලා හැංගිලෙවලා එදා අපි කරේ ජීවත් වෙන්න උත්සාහ කරපු එක. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් හිටපු ආරක්ෂක ලේකම්තුමාත් ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක බලකායට පින් සිද්ධ වෙන්න යුද්ධය අවසන් කරාට පස්සේ තමයි ජීවිතයේ අරමුණු හා අවශ්‍යතාවයන් මොනවාද කියලා අපේ යට වැටහෙන්න පටන් ගත්තේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, විදුලිය, ආර්ථිකය ඔන්න දැන් අම්පාරේ අපිටත් ඕන වෙලා තියෙනවා. අනිත් අයට
සමහරවිට විනාඩි දෙකක කාලයක් තියෙනවා.
ඒවා අහසට පොළොව වගේ අපිට. හැබැයි කොළඹට කිරි අපිට කැකිරි කියලා අපි හූල්ලන්නේ නැතුව, දෙස් දෙවල් තියන්නේ නැතුව අපි අනිත් අයගෙන් ඉල්ලීමක් කරනවා අපිට ඒ දේවල් ලබා දෙන්න කියලා. දියුණු පළාත් අධිවේගී මාර්ග ගුවන්පාලම් ගුවනේ දිව යන කෝච්චි ඉල්ලද්දී අපි ඉල්ලන්නේ මූලිකම අවශ්‍යතා ටික. දහසක් දුක් විඳ අපේ වැඩිහිටියන්ගේ දෑස් පියවෙන්න කලින් ඔවුන් කැමති ඔවුන්ගේ දරුවන්ට මුණුපුරු මිනිපිරියන්ට දෑස් පණ අපිට මේ අවශ්‍යතාව නිෂ්ඨ වෙනවා දකින්න. අපිට තියෙන මූලිකම දේවල් තමයි උග්‍ර පානීය ජලය තියෙන පදිතලා මහය වගේ සහ දෙයියත් කණ්ඩේ පැතිවලට උග්‍ර විදියට තියෙනවා. මට ගොඩක් විස්තර කියන්න තිබත් මං හිතන්නේ මට කාල වේලාව බොහොම බාධාවක් වේගෙන එනවා. ඒ වගේම තමයි ග්‍රාමීය පාරවල් කියන එක ඉතාම දැඩි අර්බුදකාරී තත්වයක තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මහවැලි කලාපයේ සී කලාපය කියලා කියන්නේ සස්ත්‍රීක පැටි ගම්බිම් තිබ්බ නුවරඑළිය නුවර වගේ පැතිවල මිනිස්සු ඒවා මහ පොළොට යටකරේ මිනිස්සුන්ගේ පොදු අවශ්‍යතාවලට. හැබැයි ඒ අය දෙහි අත්තකන්න ඉරක් දැන් අවුරුදු 35ක් වෙනවා. ඒ අයට මම මේ කියන මූලික අවස්ථාවන් කිසිම දෙයක් සම්පූර්ණ වෙලා නැහැ. ඒ වගේම තමයි අධ්‍යාපනය කියන එක අම්පාරේ අපේ බොහෝම ඉතාම දුෂ්කර තත්වයක තියෙන්නේ. අපිට අධ්‍යාපනයට අවශ්‍ය සුදුසුකම් පහසුකම් නැහැ. ගුරුන්ගේ ඉතාම උග්‍ර මට්ටමක තියෙන්නේ. ඒ නිසා අම්පාරෙන් බිහිවෙන උගත්තු අම්පාර රාජ්‍ය සේවයට හරියන උගත්තු අම්පාරෙන් අපිට බිහිවෙන්නේ නැහැ. ඒ නිසා මේ ගුරුන්ගේ විසඳලා දීලා අම්පාරේ මේ අධ්‍යාපනයේ සම්පූර්ණම හරිගස්සලා දෙන්න කියලා මම මේ ගරු සභාවේ ඉන්න හැම කෙනෙක්ගෙන් මම සහයෝගය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අනිත් දිස්ත්‍රික් වලට සාපේක්ෂව වගේම අම්පාර දිස්ත්‍රික්කයේ ඇතුළත මේ විෂමතාවයන් තියෙනවා හරියට මේ සම්පත් බෙදියාම. විශේෂම එක කාරණයක් කියන්න ඕනේ, නැගෙනහිර පළාතේ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමා ධාරීන් ගුරුවරුන්ට ගුරුපත් වීම දීමේ ගැටලුවක් තියෙනවා. අම්පාර සම්මන්ත්‍රයේ
මඩකලපුතුමයි කාලය අවසන්.
උසස් තාක්ෂණික ආයතන වලින් ඩිප්ලෝමා අවසන් කර ප්‍රායෝගික පුහුණු අවසන් කරපු 2013 14 15 16 ඩිප්ලෝමා ධාරී ඉංග්‍රීසි ගුරුවරුන්ට තාම පත් වීම දීලා නැහැ. හැබැයි අනිත් පළාත් සභාවල ඒක ඉෂ්ට කරලා තියෙන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඒක බලධාරීන්ගේ අවධානය යොමු කරලා ඒ අවස්ථාව ලබා දෙන්න කියලා. ඒ වගේම තමයි මම බොහොම කැමති වෙනවා ජනාධිපතිමාට පුරා විද්‍යා සංරක්ෂණය කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායක් හරිගස්සලා මේ වෙනකොට දීගවාපිය ප්‍රතිසංස්කරණය කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම රජගල තැන්න වගේ අපේ පුරා විද්‍යා ඓතිහාසික දේවල්
මහසංකරණ ගරු මන්ත්‍රීතුමා
නම් කළ දෙනවා. ඒ නිසා මම ආරාධනා කරන හැම කෙනෙක්ටම ඇවිල්ලා මේවා නරඹලා ප්‍රෞඩ ඉතිහාසයේ එක භුක්තිය විඳලා අභිමානවත් ජාතියක් බිහි කරන්න අපිට ශක්තිය ධෛර්යය දෙන්න කියලා. බොහොම ස්තුතියි.
ගරු MHM හාරිස් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
பிஸ்மில்லாஹிர் ரஹ்மானிர் ரஹீம். சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று நமது நாட்டில் புதிதாக உருவாக்கப்பட்டிருக்கின்ற இந்த அரசாங்கத்தின் எமது அம்பாறை மாவட்டத்தின் சில பிரச்சினைகளை அரசின் கவனத்துக்கு கொண்டு வர வேண்டும் என்று விரும்புகின்றேன். முக்கியமாக அம்பாறை மாவட்டத்தில் என்று ஒளிவில் துறைமுக பகுதியை சுற்றி பெரும் ஒரு அனர்த்தம் ஏற்பட்டு கொண்டிருக்கின்றது. அதாவது ஒளிவில் துறைமுகம் கட்டப்பட்ட பின்பு அந்த பிராந்தியத்தில் மிகப்பெரிய கடல் அரிப்பு ஏற்பட்டு கடந்த 2 வாரங்களுக்கு முன்பு ஒளிவில் துறைமுகத்தில் அண்டியுள்ள தென்கிழக்கு பல்கலைக்கழகத்தின் அதன் பின்பகுதியில் உள்ள அதன் எல்லை சுவர்கள் மற்றும் கட்டிடங்களை இன்று கடல் அரித்து இப்பொழுது கடல் நீர் தென்கிழக்கு பல்கலைக்கழகத்தின் வளாகத்துக்குள் புகுந்திருக்கின்றது. இது சம்பந்தமாக நாங்கள் கரையோர பாதுகாப்பு திணைக்களத்தின் கோஸ்டல் கன்சர்வேஷன் பணிப்பாளர் நாயகத்துக்கு நாங்கள் கொண்டு வந்து இப்பொழுது சிறு நடவடிக்கைகள் ஆரம்பிக்கப்பட்டிருக்கின்றது. அந்த நடவடிக்கைகள் போதுமானவையாக இல்லை என்று நாங்கள் கருதுகின்றோம். அந்த கடலரிப்பு பாரிய பாரதூரமான ஒரு நிலைமை இருக்கின்ற பொழுது அதனை பாரிய அளவில் அதற்கு தடுப்பு அணைகளை இட வேண்டும் என்று அந்த பிராந்தியத்தில் உள்ள மக்கள் குறிப்பாக தென்கிழக்கு பல்கலைக்கழக சமூகம் அதே ஒளிவில் பிரதேச மக்கள் என்று வேண்டி நிற்கின்றார்கள். அதே நேரம் இப்பொழுது அம்பாறை மாவட்டத்தில் வயல் வேளாண்மை வெட்டிய பின்பு குறிப்பாக நூற்றுக்கணக்கான ஆணைகள் இப்பொழுது கிராமங்களை நோக்கி படையெடுத்திருக்கின்றது. அம்பாறை பிரதேசத்தில் உள்ள பல்வேறு கிராமங்களுக்குள் நூற்றுக்கணக்கான ஆணைகள் உட்புகுந்து இன்று மிகப்பெரிய கஷ்டத்தினை மக்களுக்கு தந்து கொண்டிருக்கின்றார்கள். நான் பிரயத்தப்படுத்துகின்ற கல்முனை தொகுதியின் அங்கு சுனாமி வீடமைப்பு திட்டமாக இருக்கின்ற கிரீன்ஃபீல்ட் வீடமைப்பு திட்டத்தில் 1000 மேற்பட்ட குடும்பங்கள் வசித்துக் கொண்டிருக்கின்றது. கடந்த 5 தினங்களாக இரவு நேரங்களில் அந்த மாடி வீட்டு தொகுதிக்குள் இந்த ஆணைகள் வந்து பெரும் அச்சுறுத்தலை அங்கிருக்கின்ற மக்களுக்கும் குறிப்பாக சிறுவர்கள் முதியோர்கள் பெரும் இடர்பாடுகளை இன்று சந்தித்துக்
கொண்டிருக்கின்றார்கள்.
இது சம்பந்தமாக நான் சற்று நேரத்துக்கு முன்பு எங்களுடைய வன இலாகா அமைச்சர் கௌரவ சிபி ரட்நாயக் அவர்களை சந்தித்து இந்த ஆணைகளுடைய இந்த அட்டகாசத்தை தடுத்து நிறுத்துவதற்கான தடுப்பு வேலிகளை உருவாக்கி தருமாறு வேண்டியிருந்தேன். அதனை உடனடியாக நாளை அதற்கான நடவடிக்கை எடுப்பதாக உறுதியளித்துள்ளார். எனவே அந்த அடிப்படையில் அமைச்சர் அவர்கள் எடுத்திருக்கின்ற தீர்மானத்துக்கு அந்த இடத்தில் நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். அதே நேரம் எமது அம்பாறை மாவட்டத்தில் குறிப்பாக பொத்தில் பிரதேசத்தில் அங்கிருக்கின்ற மண்மலை விவகாரம் இன்று அந்த மக்கள் மத்தியில் ஒரு பதட்டத்தையும் அச்சத்தையும் ஏற்படுத்தி கொண்டிருக்கின்றது. எனவே இது சம்பந்தமாக தொல்பொருள் சேலனி குழு நியாயமான முறையில் நடக்க வேண்டும். அந்த பிரதேசத்தின் மக்களுடைய ஆலோசனைகளை பெற்று இந்த விடயத்தில் மக்கள் குடியிருப்புக்கு எந்த பாதிப்பும் இல்லாமல் இந்த விடயத்தை அரசாங்கம் கையாள வேண்டும் என்றும் இந்த இடத்தில் கூறியவனாக எனது உரையை முடித்துக் கொள்கின்றேன். நன்றி.
கரு ஜானக வாக்குமர் மெத்துமா புத்தமாட்டு வினாடி அட்டக காலையாக்தேனும்
முழுசுனை கரு சபாபத்துமணி துமியனி அத மே விவாத கண்ண அவஸ்தா மட்டும் லபால்தீம கண்ண சத்துட்டு வேணுமா அப்பி பலாபருத்து வேணுமா அப்பே ரட்டே ஆதாயம் வெடிக்கிறலா மிரட்ட பகுகிய காலட்ட வடா ரட்டே ஆர்த்திக்கே கொடுநகன்ன அவசிய கண்ண கட்டியுத்து கரண்ண அதிகரு ஜனாதிபத்துமா மிரட்டே ஜனாதிபதி தூரிட பத்துனாட பாசே ரட்டே நாஸ்தியாய் தூசனை ஹுரகமாய் நெத்திக்கல்ல ரட்ட நிவர்த்தி மார்க்கிட்ட கண்ண எதுமா கட்டியுத்து கண்ணோம் மிரட்டே ஜனதாவ பகுத்தர வலையத்துன்னே ரட்ட நிவர்த்தி மார்க்கிட்ட கினியன் ஏக நிசா அப்பே ரட்டே அத பலுவாம அத மே இதிர்பத்கன்ன யோஜனாவிம தீன கருணு சமக அப்பி பலாபருத்து என்னே மே பது ஆதாயம் வெடிக்கிறகன் பது ஆதாயம் வெடிக்கிறகன் மகே அமாத்தியான்சே யட்டத்தே லங்கா சீனி சமாகமே பகுகிய காலே மிரட்டே பிட்டராட்டின் தமா எத்தனோல் கெனாவே எத்தனோல் கெனல்லா அப்பி டெக்கா ஹெமதாம் பத்தரோல யானவா
එතනෝල් හොරෙන් ගේනවා එහෙම නැත්නම් එක එක්කෙනාගේ වුණාවට ගේනවා කියලා. අපි එතනෝල් මේ රටට ගේන එක අතිගරු ජනාධිපතිතුමාට කියලා එහෙම පිටින්ම නැවතුවා. ජනවාරි පළවෙනිදාන් පස්සේ එක බිඳුවක්වත් මේ රටට එතනෝල් ගෙනාවේ නැහැ. අපි ලංකා සීන් සමාගමේ තියෙන පැල්වත්තයි සෙවනගලයි ඒ වගේම අපේ යටතේ තියෙන ගල්ඔයයි මේ ආයතන තුනේම එතනෝල් නිෂ්පාදනය කරනවා. පහුගිය කාලේ රුපියල් 290ට විකුණපු දේ අපි රුපියල් 500ට විකුණලා ලොකු ලාභයක් ලැබුවා. ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවේ අද අපි මේ ගන්න පනතයට තියෙන ආඥා පනතේ මේ නිවේදන 10ක් තියෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම මාස 6කට අවුරුද්දක් බලාපොරොත්තු වෙච්ච ආදායම ලබා ගන්න පුළුවන්කමක් ලැබුණා. අපි බැලුවහම ආදායම් ලබා ගන්න පුළුවන්, හැබැයි හොරපාරෙන් තමයි වැඩිහරයක් කරලා තියෙන්නේ. මේ යෝජනා කරලා තියෙන ක්‍රමවේදෙත් එක්ක මේ රටේ වෙනත් පුජ්‍යලයන් අතට ගිය මුදල ආණ්ඩුවට ලබා ගන්නවා කියන රටේ සියලු දෙනාටම 2,20,00,000ක් ඇති ජනතාවට තමයි රජයේ බදු ආදායම් වැඩි වුණාම ඒ ප්‍රයෝජනේ ලැබෙන්නේ. එනිසා අපි ආණ්ඩුවෙන් එක අරක්කු බෝතලයකට බද්දක් ගහනවා නම් ඒක හරියට ගණනය කරලා බදු ගන්න ඕන. මේ මෙතෙක් කල් තිබිච්ච ක්‍රමවේදේ වෙනස් කළා. අද බලාපොරොත්තු වෙන්නේ සෑම දෙයකින්ම හරියට රජයේ කොටස ලබා ගන්න. මෙතෙක් කල් එක එක්කනට ඕමනා විදිහට තමයි ඒ කටයුතු කළා තියෙන්නේ. අපි හොයලම් බලනවා හරියට මේ බදු ආදායම ලැබෙනවද කියලා. මේ රටේ අවශ්‍යතාවය බැලුවොත් පහුගිය කාලේ කියලා තියෙන එතනෝල් ලීටර් මිලියන 34-36ක් ඕනි කියලා. අපේ රටේ නිෂ්පාදනයේ ගාණයි ගෙනාපු ගාණයි බැලුවාම සාමාන්‍යයෙන් බැලුවාම ලීටර් 25,000ක්වත් මිලියන 25කට වඩා මේ රටට අවශ්‍යතාවයක් වෙලා නැහැ. හැබැයි ලයිස්තු වල බැලුවාම අවශ්‍ය ප්‍රමාණය වැඩි කියනවා. හැබැයි ගෙනාපු ප්‍රමාණයත් අඩුයි. මේ නිෂ්පාදනයේ අතර වෙනසක් තිබුණා. ඒක නිසා මොනා හරි ක්‍රමයකින් යම් යම් අයගේ අකත්තකම් නිසා රටට ගෙනහලා තියෙනවා. ඒක නිසා අපි නැවත එතනෝල් මේ රටට ගේන්න දෙන්නේ නැහැ කියලා තීන්දුවක් ගත්තා. අද දවසෙත් අතිගරු ජනාධිපතිතුමා මම මේ එන්න පැයකට ඉස්සෙල්ලා හම්බෙච්ච වෙලෙත් මම එතුමාටත් කිව්වා ආපහු අපි ගේන්න නොදීමු කියලා. එතුමා කිව්වා ගේන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ රටේ ගොඩක් වෙලාවට බලුවාම රටේ නිෂ්පාදනයේ තියෙද්දි පිටරටින් ගේන්න ගොඩක් අයට උවමනාව තියෙනවා. අපි දන්නේ මොකක්ද ඒ හේතුව කියලා. ඒ අපි බලාපොරොත්තු වෙනවා මේ රටෙන් පිටරටට යන මුදල් ඉතුරු කරගන්න. ඒ වගේම රටේ දේශීය කර්මාන්තශාලා දියුණු කරන්න. ඒ දියුණු කරලා අපි බලාපොරොත්තු අපේ රටේ ආදායම් තත්ත්වය ඉහළට ගේන්න. ඒක නිසා හරියට නීතිය ක්‍රියාත්මක වුණොත් ආණ්ඩුවට අහිමි වෙච්ච බදු ආදායම ලබා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. අපි බලන්නේ ආණ්ඩුවට බදු ලැබෙනවා කියන රටේ ජනතාවට සහන දෙන්න මේව ලැබෙන්නේ. ඒ නිසා රටේ ජනතාවට සහන දෙන්න නම් අපිට අවශ්‍ය කරනවා මේ බදු ආදායම හරි විදිහට ලබා ගන්න. ඒක නිසා මගේ අමාත්‍යංශයටත් අයිති මේ සුරාබදු දෙපාර්තමේන්තුවත් එක්ක අපේ අමාත්‍යංශයත් යම් කිසි කටයුත්තක් කරනවා ලංකා සීන් සමාගමත් සමග. ඒ නිසා අපි ඒ අයගේ සහයෝගය ලබාගෙන
මෙතුමාට විනාඩි දෙකක කාලයක් තියෙනවා.
දෙයක් තිබුණා නම් ඒක අවසන් කරලා රටේ ජනතාවට සහන ලබලා දෙන්න රටේ බදු ආදායම් වැඩි කරගන්න කටයුතු කරනවා. මේකට අයිති නැති වුණත් මේ පහුගිය දවසේ ප්‍රේමලාල් ජයසේකර අපේ ගරු මන්තුමා දිවුරුම් දීපු වෙලේ මේ ස්ථානයේ එක එක්කෙනා එක එක විදිහට හැසිරුණා. එතුමා ඡන්දෙට ඉදිරිපත් වුණා. ඡන්දෙදී රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව එතුමාට මනාපේ දුන්නා. ඒ වගේම ගැසට් කරා. ඒ වගේම එතුමා පාර්ලිමේන්තුවට ආවේ අධිකරණ නියෝගයකින්. මේ රටේ ස්වාධීන අධිකරණ පද්ධතියක් තියෙනවා කියලා නඩු තීන්දුව දෙනකොට කියනවා ඒගොල්ලන්ගේ පැත්තට. හැබැයි ප්‍රේමලාල් ජයසේකර ඇමතුමත් මේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්න ආවේ ඒ ස්වාධීන අධිකරණයෙන් දීපු තීන්දුවක් උඩ. හැබැයි ඒක කාරුවත් කියන්නේ මේක ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් අපි කියලා නෙමෙයි ආවේ. එතුමාගේ පාස්වෙන් එතුමා වෙනුවෙන් පෙනී හිටන අය ගියා අධිකරණයට. අධිකරණයෙන් ඉල්ලීමක් කරා එතුමාට පාර්ලිමේන්තුව ඇහැලා දිවුරුම් දෙන්නද කියලා. අධිකරණයෙන් තමයි කිව්වේ පාර්ලිමේන්තුව ඇහැලා දිවුරුම් දෙන්න පුළුවන් කියලා. ඒක නිසා මේ අධිකරණයෙන් එතුමාටම අහපෝ වෙලා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්න පුළුවන් කිව්වහම මෙහෙ කට්ටියක් ඈ ගහනවා ඒක නිකන් හරියට මේ ආණ්ඩුවෙන් ගෙනාවා වගේ කියලා. ආණ්ඩුවකට එහෙම කරන්න පුළුවන්කමක් තිබුණා නම් එතුමාට ඔහොම ප්‍රශ්නයක් වෙනවෑ. ඒක නිසා අපි කියනවා එතුමා රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව
එතුමායි කාලය අවසන්
තීන්දුව කොහොම දුන්නත් එතුමාට ඡන්දය දුන්නා 144,000. ඒක නිසා අපි බලාපොරොත්තු වන නීතියානුකූල එතුමා නිදහස් කළා. නැවත වර රත්නපුරේ ජනතාවගේ රටේ ජනතාව වෙනුවෙන් එතුමාට සේවය කරන්න අවස්ථාව ලැබේ කියලා අභූත චෝදනා නගන්න එපා කියලා අපි විපක්ෂයට කියනවා. ඒ නිසා මේට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබතුමාට මට කාලය ලැබල දී පිළිබඳව මගේ ස්තුතිය පුද කරමින් පරිණා ස්තුතිය.